මීළඟට චතුරංග අබේසිංහ ගරු නියෝජ්‍ය ඇමතිතුමාට විනාඩි 10ක පමණ කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු මූල ආසන අඩ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි දැක්කා මීට කලින් මේ ලොකු පොතක් අතේ තියාගෙන බොරු කියන එක්කෙනා තවත් බොරුවක් පටලවන්නේ නැතුව මොකද මෙච්චර කාලයක් බොරු කියලා ඒ ඔක්කොම ඔප්පු වෙලා තිනවා බොරු කියලා. ඊළඟට දැන් අද ඒ පොතෙන් එක කෑල්ලක් අරගෙන ඡේදයක් අරගෙන මෙතන මැරෙන්න හැදුවා. ඉතින් මේ ලංකාවේ ජනතාවත් දැනගන්න ඕනේ මේ අය මේ විශේෂයෙන්ම විපක්ෂයේ මේ රට බංකොලොත් කරපු කට්ටිය, රාජ්‍ය ආයතන අකර්මාණ්‍ය කරපු කට්ටිය, බලසක්ෂි සුරක්ෂිතතාවය නැති කරපු කට්ටිය, විදුලි බල මණ්ඩලය, ඛනිජ සෙල් නීතිගත් සංස්ථාවට සෙනඟ පුරවලා විනාශ කරපු කට්ටිය අද මෙතන මරලා තෝනේ දෙනවා අර්බුදයක් කියලා. ඉතින් විශේෂයෙන් අපි අහන්න කැමති අපේ රටේ ජනතාවගෙන් මේගොල්ලෝ මේ අර්බුදයක් ගැන දැන් දවස් 40ක් 30ක් කතා කරනවා. ලෝකයේ ආර්ථික ලෝකයේ අර්බුදයක් තියෙනවා, යුද්ධයක් තියෙනවා, මේ ලෝකෙට තර්ජනයක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි මේ තර්ජනය සහ එන්න පුළුවන් අර්බුදය සම්පූර්ණයෙන් කළමනාකරණය කළ ඉවරයි. මේ දවස් 40 ඇතුළත එක නිෂ්පාදන ආයතනයක් දවසක් වැව්වද? එක රැකියාවට යන මිනිස්සුගේ රැකියාව නැවතුණාද? ගෙදර නැවතෙන්න හම්බ වුණාද? කිසිම දෙයක් ජීවන තත්ත්වයට, ජන ජීවිතයට, නිෂ්පාදනයට අපනෑන්ට සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මේ රජය ඉතාමත් සූක්ෂමව මේ අර්බුදයේ ආකාර දෙකකින් කළමනාකරණය කරලා තියෙනවා. එක පැත්තකින් ගත්තොත් එහෙම රාජතාන්ත්‍රික වශයෙන් අපි මේ අර්බුදයේ කල්පනාකරණය කරගත්තා. ඊළඟට ඛනිජ බලශක්තිය සම්පාදනය ගත්තින් අඛණ්ඩව ආර්ථිකය අරන් යන්න, අඛණ්ඩව රට අරන් යන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන මේ දින 40ෙම කිසිම ගැටලුවක් නැතුව මේ රට පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. එක දිනක් විදුලිය කැපිලා නැහැ, එක කර්මාන්තයක් වැහිලා නැහැ. ඉතින් මේක තමයි ආර්ථික කළමනාකරණය. ඉතින් මේක දරා ගන්න බැරුව තමයි පන්දම් අල්ලන් එළියට පයින් නැද. ඇත්තටම මේ රට ජනාධිපතිතුමාත් පැහැදිලි කරා අප්‍රේල් මාසෙටත් ජූනි මාසය වෙනකන් අපිට කිසි බලශක්ති ප්‍රශ්නයක් නැහැ කිය. ඒක හොඳට ඇස්පනා අපිට පේනකොට අද වැටේ හෙට වැටේ කියලා සිහින දැක්කට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ 2025 වෙනකොට අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා තිබ්බා. අන්නේ ගොඩනගපු ආර්ථිකය හරහා තමයි අද මේ ප්‍රෙෂර් එක අපි දරාගෙන ඉන්නේ. විශේ෷යෙන්ම ගත්තොත් ඩොලර් බිලියන 7.3ක සංචිතයක් අපිට තියෙනවා. ඒ තියෙන්නේ ඩොලර් බිලියන 3.9ක් ණය විදියට ගෙවලා, ඩොලර් බිලියන 1.8ක් වාහන ආනයනය කරන්න දීලා, එහෙම කළා තමයි මෙච්චර සංචිතයක් ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මාර්තු මාසෙ වෙනකන් අපනයන අඩු වෙලත් නැහැ, විදේශ ප්‍රේෂණ අඩු වෙලත් නැහැ, කිසිම ආර්ථික හානියක් වෙලා නැහැ. අනිත් පැත්තෙන් රුපියල් බිලියන 900ක විතර අතිරික්තයක් මුදල් මේ භාණ්ඩාගාරේ තිබ්බ නිසා තමයි අපිට මේ අද ප්‍රකාශ කරපු සහන ජනතාවට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ශක්තිමත් ආර්ථිකයේ ගොඩනැගීම අපිට පේනවා මෙතන ඉන්න ආර්ථික ඔස්සාරලට ටිකක් හිතන අමාරුයි. ඒ වගේම තමයි අද අපි මේ ඉදිරිපත් කරන අනපනත් වලින් විශේෂයෙන්ම මේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කරන්න උත්සාහ කරන්නේ. මේගොල්ලොන්ට බදු එකතු කරගන්න බැරි වුණා, අපි බදු එකතු කරනවා, ඒකට අඬනවා. බදු පදනම පුළුල් කරන්න තමයි ප්‍රතිපත්ති මේ තීරණයක් ගත්තේ. වැට් සහ SSCL බද්දේ සීමාව රුපියල් මිලියන 60 ඉඳලා රුපියල් මිලියන 36ට ගේන්න. ඒකෙන් අපිට වෙන්නේ බදු පදනම පුළුල් වෙනවා, බදු මගාරිනාය නැති වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය හරහා අපි මේ බදු පදනම් පුළුල් කරනවා, QR කෝඩ් වලට ගිහිල්ලා අසංවිධිත ආර්ථිකයේ සංවිධිත බවට පත් කරගන්නවා. දශකයක් කරගන්න බැරි වෙච්ච දේවල් QR වලින් පේමන්ට් එකක් කරන්න ජනතාවට අවස්ථාවක් සලසන අවුරුදු 15ක් කරගන්න බැරි වෙච්ච මේවා. ඉතින් මේ සංවිධිතාකාරයෙන් අපි මේ බදු පදනම තවත් ශක්තිමත් කරගත්තොත් හැමදාම ඉතින් ඔය එහා පැත්තට වෙලා තමයි ඉන්න වෙන්නේ මේගොල්ලන්ට. ඊළඟ අනිත් පැත්තෙන් ගත්තොත් ආනයනය කරන භාණ්ඩවලට තිබ්බ මේ සමාජ ආරක්ෂණ බද්ද එකතු කරපු ක්‍රමයේ වෙනසක් කරලා තියෙනවා. මොකද දැන් වාහනේ ආනයනය කරද්දිම මේක එකතු කරගන්න පුළුවන්. නැත්තම් වාහනේ විකුණනකොට තමයි තිබ්බ එක කවදාවත් එකතුන්නේ නැහැ. නමුත් අපේ රටේ කලස් කරන වාහනයක් තියෙනවා නම් ඒකට නිෂ්පාදනයේදීම මේ බද්ද වදිනවා. දැන් ආනයනය කරන එකට ආනයන කරන අවස්ථාවේදී වදිනවා, සම බිමක් හදලා තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ විශේෂයෙන්ම කබිර් හෂීම් මන්ත්‍රීතුමා කිව්වා මේ පරණ පණ තමයි, පරණ ආයෝජන ප්‍රවර්ධන පණ තමයි, අපි ඒකට විරුද්ධ වෙලා දැන් ඒකට එකඟ වෙලා කියලා. නෑ, සම්පූර්ණයෙන්ම වෙනස්. ගිය අවුරුද්දේ අපි මේක වෙනස් කරා. ඒක වෙනස් කළා තමයි අපි කිව්වේ විශේෂයෙන්ම ආයෝජනයක් නැත්තම් උපාය මාර්ගික ආයෝජනයක් ගේනවා නම් මොකක්ද විනිවිදභාවයෙන් දෙන්න පුළුවන් රාමු. අපි රූල් බේස් ක්‍රමයක් දැන් ගෙනල්ලා තියෙනවා. ප්‍රසිද්ධියේ දැන් කියලා තියෙන ඕනම ආයෝජනයක ආයෝජකෙට තමන්ගේ ආයෝජනය මොකද්ද, ඒකේ ස්වභාවය මොකද්ද, ආයෝජනයේ ප්‍රමාණය මොකද්ද, ඒකට මොනතරම් බදු සහනයක් හමු වෙනවද කියලා. මීට ඉස්සෙල්ලා මූණ බලලයි අමාත්‍යාංශේ කාමර ඇතුලේ තමයි බදු සහන කතා කරේ. බදු සහන කතා කරනකොට අත යටින් ගාන කතා කරගත්තා. ඕනතරම් ආයෝජකේ අද ඇවිල්ලා කියනවා කොච්චරක් මේගොල්ලෝ ඉල්ලුවද කියලා. ඒ කාලේ හැරිලා ගියපු ආයෝජකේ ඕනතරම් ආපහු දැන් ඇවිල්ලා අපිව හම්බෙනවා. දැන් අපි ආයෝජකයන්ට ඇමතිතුමාවත් ජනාධිපතිතුමාවත් හම්බෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය දන්නවා. ඒ ව්‍යාපාරයේ ස්වභාවයට තමන්ට හිමි බදු ප්‍රමාණය දන්නවා. ඒ බදු ප්‍රමාණයට BOI එක හරහා ඉල්ලීමක් කරාම ඒ BOI එක සබ්මිට් කරනවා මුදල් අමාත්‍යාංශයට. ඒගොල්ලෝ ෆීසිබිලිටි එකක් කරනවා. ඒ ෆීසිබිලිටි එකෙන් බලනවා රටට කොච්චර මේ ආයෝජනය සුදුසුද කියලා. අන්න ඒක මත තමයි බදු සහනය සාතික කරන්නේ. ඒ විනිවිද පේන නිරවුල් ආයෝජන ප්‍රතිපත්තියක් සකස් කරලා ඉදිරිපත් කරාම ආයෙත් කියන්නේ මේ පරණ එකම ගෙනාවලු. මේගොල්ලෝ ගියපු පාර සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවලා තියෙන්නේ. ඒ වගේම මේ හෙට අනිද්දාට රාජ්‍ය පෞද්ගලික අංශයට එකතු වෙලා වැඩ කරන්න PPP පනත එනවා. ඒක දැන් ඇසට් කරලා තියෙන්නේ. ඒතොර දැන් මේගොල්ලන්ට කාලයක් කරගන්න බැරි වෙච්ච ආයෝජන ප්‍රවර්ධන කටයුතු අපි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සේවා සහ යටිතල පහසුකම් වලට අවුරුදු 6 ඉඳලා අවුරුදු 10 දක්වා බදු සහන තියෙනවා. නිෂ්පාදන කර්මාන්තවලට අවුරුදු 5 ඉඳලා අවුරුදු 10 වෙනකල් බදු සහන දැන් අපි කියලා දීලා තියෙනවා. ඊළඟට IT ශාස්ත්‍රයට සහ කෘෂිකාර්මික ශාස්ත්‍රයට විශේෂයෙන්ම තාක්ෂණයේ පදනම් කරගත් ශාස්ත්‍රවලට බදු සහන දැන් මේ වෙනකොට පැහැදිලි කරලා තියෙනවා. ඒතර BOI ආයතනය හරහත් පෝට් සිටි කමිෂන් සභාව හරහත් ආයෝජකයන්ට ඉතාමත් පැහැදිලි ලංකාවට කොහොමද එන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන තව බොරුවක් කිව්වා දේශීය නිෂ්පාදකයන්ට දේශීය කර්මාන්තවලට බදු සහන නැහැ කියලා. ඒක අමූලික බොරුවක්. මේ අයවැයෙන්ම අපි ගෙනාව ඇඩ්වාන්ස් කැපිටල් ලාවන්ස් එක. ඒ කැපිටල් ලාවන්ස් එක අනුව ඒක දේශ විදේශ කියලා නැහැ. ඩොලර් ලක්ෂ 250ක ආයෝජනයක් කරනවා නම් ඒ කියන්නේ රුපියල් මිලියන 75ක විතර ආයෝජනයක් කරනවා නම් ඒ ආයෝජනයේ සමස්ත වියදම තමන්ගේ ලාභයෙන් කපා හරින්න පුළුවන් පළවෙනි අවුරුද්දේ ඉඳලා. ඉතින් ඒ වගේ සහනයක් දීලා තියෙනවා. ඒ වගේම තමයි දේශීය කර්මාන්තකරුවන්ට BOI ස්ටේටස් ගන්න පුළුවන්. BOI ස්ටේටස් ගත්තම මේ කියන පහසුකම් ඔක්කොම ලැබෙනවා. ලංකාවේ ඕනතරම් ආයතන තියෙනවා ටීප් ක්‍රමයට අපනයනය කර එතනින් එහාට ගිහිලා BOI ස්ටේටස් ගත්ත. මේක දෙස් විදෙස් කියලා නෑ ආයෝජනයේ ප්‍රමාණය. ඒතොර මේ සහනය දෙන්නේ BOI ආයතන. ඒතොර ඒ සමාන ඉක්වලන් ඩොලර් ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරනවා නම් දේශීය ආයෝජකෙක්ටත් මේක තියෙනවා. එහෙම නැතුව විදේශීය ආයෝජකයන්ට විතරක් ඕපන් කරපු එකක් නෙමෙයි.
නියෝජ්‍යවතුම ඔබතුමාට විනාඩි දෙක කාලයක් තමයි.
බොහොම ස්තුතියි. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය අපි කරන් තියෙනවා. ඉතින් අප්‍රේල් මාසේ මැයි මාසේ අපි කොහොමද මේ රට පවත්වාගෙන යන්නේ? බලශක්තිය කොහොම සාක්ෂාත් කරලා තියෙන්නේ කියලා ජනාධිපතිතුමා පැහැදිලි කරා. ඒ වගේම මේගොල්ලන්ට කියන්න ඕනේ මේගොල්ලෝ විනාශ කරපු බලශක්ති ශේස්ත්‍රය බොහොම අමාරුවෙන් කෑ ගහලා බේරගත්ත විදුලි බල මණ්ඩලයයි බේරගත්ත ඛනිජ සෙල් නීතිගත් සංස්ථාවයි හින්දා තමයි අද මේ ජීවත් වෙන්නේ. පෞද්ගලිකාංශයට ඔක්කොම විකුණලා තිබ්බනම් අද මොකුත් නැහැ. තිබ්බ විදුලි බල මණ්ඩලයේ ඇක්ට් එක තිබ්බනම් එහෙම ජල විදුලිය කාට හරි අයිති වෙනවා. තර්මල් ප්ලාන්ට් එක තව කාට හරි අයිති වෙනවා. පෞද්ගලිකාංශයට ජෙනරේෂන් නම් වෙනවා. පෞද්ගලිකාංශයට ජෙනරේෂන් තිබ්බනම් අද මේක මැනේජ් කරන්න වෙන්නේ නැහැ. CPC එක නොතිබ්බනම් මිනිසුන්ට අද තෙල් දෙන්න වෙන්නේ නැහැ. පිරිපහදුව මේගොල්ලෝ හදාගත්තේ නැහැ. බලශක්ති ශේස්ත්‍රයේ බලශක්ති අනාරක්ෂිතතාවයක් ඇති කරපු මිනිස්සු දැන් පුප්පගෙන කෑ ගහන්න හදනවා මෙතන. ජනතාවට සහන දෙන්න. රාජ්‍ය ව්‍යාපාර බංකොලොත් කරලා විකුණන්න හදපු අය කියනවා ජනතාවට සහාය දෙන්න. ජනතාවට සහන දෙන්න පුළුවන් රාජ්‍ය ව්‍යවසායෙන් විතරයි. ඒක පැහැදිලි දැන් ජනතාවට. ඒ නිසා අනිත් පැත්තෙන් අපි දැන් ඩොලර් බොන්ඩ්ස් ඉෂු කරනවා. ඒකට ශක්තියක් තියෙනවා. මුදල් අමාත්‍යාංශ ඉතාමත් හොඳින් ණය කළමනාකරණය කරගෙන යනවා. ගියපාර ඩොලර් බොන්ඩ් එකට අපිට ඩොලර් මිලියන 30ක 40ක ඉල්ලුමක් තිබ්බේ. දැන් අපි මේ පාර එක ඕපන් කරනවා අපනයනකරුවන්ට තමන්ගේ ලංකාවට ගේන ඩොලර් වලින් 10% ප්‍රමාණයක් මේ ඩොලර් බොන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරන්න. ඒ කියන්නේ අපි අපනයනකරුවන්ට තවත් ආයෝජන අවස්ථාවක් මහ බැංකුව හරහා ලබා දීලා තියෙනවා. ඉතින් මහ බැංකුව මේ වෙනස්කම් කරලා කරන්නේ මේ රට අඛණ්ඩව දැන් මේ දියුණු මාවතකට ඇවිල්ලා තියෙන්නේ. මේක බලන් ඉන්න බැරි එක අපිට කරන්න දෙයක් නැහැ. ගිය අවුරුදු 105ක ආර්ථික වර්ධනයක් ගත්තා. දැන් ලෝක අවපාතයක් එනවා. ඒත් අපිට විශ්වාසයි අපි 105ක් අභිබව ආර්ථික වර්ධනයක් මේ අවුරුද්දෙත් ගන්නවා කියලා. ඉතින් සංවර්ධන මාවතෙන් එහාට ආවට පස්සේ අපේ අපනයන ශේස්ත්‍රය සකස් වෙලා තියෙන ආකාරය අනුව අපිට ලොකු තර්ජනයක් පේන්නේ නැහැ. මොකද අපේ යෙදවුම් මමුද්‍රව්‍ය එන්නේ අග්නිද ආසියාවෙන්. අපේ නිෂ්පාදිත වෙස්ටර්න් හෙමිස්පියයකට. ඉතින් ඒ නිසා අපිට දැනට ගැටලුවක් නෑ. මැද පෙරදිකට අපේ නායනත් තේ අපනයන මේ වෙනකොට වැඩිවෙලා මිසා කඩුවෙලා නෑ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය හරහා තමයි අපි ශක්තිමත් ඉදිරියට යන්නේ. කර්මාන්ත අමාත්‍යංශය කරන විවිධ ව්‍යාපෘති සහ ඉස්සරහට මේ සංවර්ධනය සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ලම අපි IMF ආයතනයට පැහැදිලි කරා. ඔවුන්ගේ ක්‍රියාකලාපය මේ ලබන අවුරුද්දේ මාර්තු දක්වා ලංකාවත් එක්ක තියෙනවා. ඉතින් සහයෝගයෙන් සියලුම සංවර්ධන ආයතන එකතු වෙලා මේ යන ගමනින් අපිට පුළුවන් වෙයි මේක අතික්‍රමණය කරන්න. ඉතින් ජනතාව මේ බඳ හොඳ පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේකට කරගන්න බැරි ටික් කරනකොට ජනතාව ශක්තිමත් ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියන විශ්වාසය අපිට තියෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍යමත්තුමා.